ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
හොඳයි, එහෙමනම් දැන් අපි සූදානම් වෙන්නේ තවත් සුවිශේෂීව කතාබහකට. විශේෂයෙන්ම ඔබ දන්නවා SBS සිංහල ගුවන්විදුලිය ඔස්ට්‍රේලියාවේ සිටින නිර්මාණකරුවන්ට නිතරම අවස්ථාව ලබා දෙන්නට බලාපොරොත්තු වෙන සිටින තෝතැන්නක් වෙන ගුවන්විදුලියක්. අපගේ විවිධ විශේෂාංග හරහා ඔබ ඒ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන ඇති කියලා අපි විශ්වාස කරනවා. සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය හරහා, ඒ වගේම විශ්ව සාහිත්‍යයෙන් විශේෂාංගය හරහා, ඒ විතරක් නෙමෙයි මේ රටට පැමිණෙන බොහෝ කලාකරුවන් හරහා ඔවුන්ගේ කලා නිර්මාණ පිළිබඳව අපි සංවාදයේ දෙනවා. දැන් අපි සූදානම් වන්නේ පළවෙනි වතාවට ඔස්ට්‍රේලියාවේ සිදුවන තවත් සුවිශේෂී වූ නිර්මාණ කාර්යයක් පිළිබඳව තොරතුරු ඔබට කියන්න. අපි පළවෙනි වතාවටයි ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකීය ප්‍රජාව විදියට අහන්නේ, තිදෙනෙක් එකතු වෙලා තමන්ගේ ග්‍රන්ථ හතරක් එකවර දොරට වැඩීමේ උළෙලක් පැවැත්වීමේ අවස්ථාවක් පිළිබඳව. මේ අවස්ථාව එළඹෙන්නේ ජූනි මාසයේ 5 වෙනිදා. මේක සිදුවන්නේ මෙල්බන් නුවර. එනිසා මෙල්බන් වාසීන්ට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නට කැමැත්තක් තියෙනවා නම් මේ සාකච්ඡාව වඩාත් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් බවට පත්වේවි. ඒ වගේම සමස්ත ඔස්ට්‍රේලියාවට මැහෙන සිංහල ගුවන්විදුලි විදිහට අපගේ අනිකුත් ප්‍රාන්තවාසී සිංහල ජනතාවට මෙල්බන් වල මේ කර්තව්‍යයේ නියැලෙන පිරිස හඳුනා ගන්නට, ඔවුන්ගේ තතුවිත්ති දැනගන්නටත් හැකියාවක් ලැබේවි. කැමතිනම් මෙල්බන් වල ආවම සම්බන්ධතාවයක් ඇති කරගන්නටත් මේක පාදක වේවි කියලා අපි විශ්වාස කරනවා. කාලාග්නි වියෝලේ දරාගත් මිනිසා මැරලින් මොන්රෝ නුභහා මම අඟුනමල් කියන මේ ග්‍රන්ථ හතර එකවර දොරට වඩිනවා ජූනි මාසයේ 5 වෙනිදා. ඔබ මැරලින් මොන්රෝ නුභහා මම කියන ග්‍රන්ථය පිළිබඳව මීට කලින් ඇහුවා. අපි පෙබරවාරි මාසයේ සාහිත්‍ය සම්භාෂණ අපගේ විශේෂාංගයෙන් අපි විමර්ශනයට ලක් කළේ මැරලින් මොන්රෝ නුභහා මම කාව්‍ය ග්‍රන්ථය නිරාශ ගුණසේකර විසින් රචිත. ඉනිසා ඒ ග්‍රන්ථය පිළිබඳව දළ අවබෝධයක් ඔබට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතිරි ග්‍රන්ථ තුන, වියෝලේ දරාගත් මිනිසා කියන කාව්‍ය ග්‍රන්ථය, කාලාග්නි කියන නවකතාව රචනා කළ තියෙන්නේ හැම මාසයකම SBS සිංහල ගුවන්විදුලියට පොතකුත් අරගෙන අපේ මේ සංවාදයට සම්බන්ධ වෙන ඔබ කොයි කවුරුත් දන්න ප්‍රවීණ ලේඛක ජගත් ජේදරිසිංහ. ඒ වගේම අඟුනමල් කියන හයිකු කාව්‍ය රචනා කළ තියෙන්නේ මාලන් බණ්ඩාර කපුවත්ත. අපේ මෙල්බන් වාසීන් නම් දන්නවා මාලන් පිළිබඳව. අනිකුත් අයට මාලන්ගේ කාව්‍ය නිර්මාණ පිළිබඳවත් දැනගන්නට අවකාශයක් ලැබේවා අද දවසේ. මාලන් බණ්ඩාර, ජගත් ජේදරිසිංහ, නිරාශ ගුණසේකර, ඔබ තිදෙනාටම ආයුබෝවන්. දැන් මේ ග්‍රන්ථ හතර දොරට වැඩීමේ උළෙලක් නිසා මා කැමති ඇත්තටම ග්‍රන්ථ හතර පිළිබඳව මේ ග්‍රන්ථයේ හිමිකරුවන් වන ඔබ තිදෙනාගෙන්ම අදහස් විමසලා දැනගන්න. වම් පැත්තෙන් මම මුලින්ම පටන් ගන්නා නිරාශ වාඩි වෙලා ඉන්නේ. නිරාශ, ඔබගේ ග්‍රන්ථය පිළිබඳව අපි කතා බහ කළා. නමුත් මා කැමති කෙටි විස්තරයක් නැවත වතාවක් අලුතෙන් මේ කතාවට සම්බන්ධ කෙනෙකුට දැනගන්න ඔබගේ කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව.
ඇත්තටම දීල් රුක්ෂි, මේක මේ 2015 වසරේ තමයි එළි දක්වන්නේ. මගේ පහුගිය වසර එකහමාර කාලය ඇතුළත මා අතින් ලියවෙච්ච නිර්මාණවල එකතුවක් තමයි ඔතන තියෙන්නේ. ඒ කියන්නේ මගේ කලින් පොත සුදු කතක් මදුවිතක් වලට පස්සේ ඉදිරිපත් කරපු පොත තමයි මේක. මේකේ මගේ ආසන්න අත්දැකීම් කැටි වෙලා තියෙනවා.
හොඳයි, මම ඊළඟට ලේඛක ජගත් ජේදරිසිංහට යොමු වෙන්න කැමති. ජගත් අයියා, දැන් ඔබගේ කාව්‍ය ග්‍රන්ථයක් සහ නවකතාවක් දෙකක් එකවර දොරට වඩිනවා. වියෝලේ දරාගත් මිනිසා කාව්‍ය ග්‍රන්ථයෙන් මම පටන් ගන්න කැමතියි. මොන වගේ කාව්‍ය ග්‍රන්ථයක්ද මේක?
ඔව් දිල්රුක්ෂි, මෙහෙමයි. ඇත්තට මගේ රාජාලි පියාපත කාව්‍ය ග්‍රන්ථ එළි දක්වලා ඊට පස්සේ මම පොඩි උක්කට ලීවීමක නැත්තම් පසුබට වීමක හිටිය වෙලාවක නිරාශ ගුණසේකර තමයි මට උත්තේජනයක් ලබා දුන්නේ මේ නැවත කවි ලියන්නට එන්නට කියන එක. ඒ ගැන මතක් කරන්න කැමතියි. ඒ අනුව මේ කෙටි කාලයක් තුළ තමයි වියෝලේ දරාගත් මිනිසා කාව්‍ය ග්‍රන්ථයට එන කවි මගේ අතින් ලියුනේ. ඉතින් ඇත්තටම මේ කාව්‍ය ග්‍රන්ථයට පාදක වෙච්ච පසුබිම කිව්වොත්, පසුගිය කාලේ අප මුණ දුන්න විවිධාකාර වූ හැලහැප්පිලි, අපේ සමාජයේ මුණ දුන්න විවිධාකාර හැලහැප්පිලි තමයි විශේෂයෙන් මට මගේ හිතට, මාගේ හිතේ කම්පනයක් ඇති කළ අවස්ථා තමයි මගේ අතින් ලියුනේ. කාලාග්නි නවකතාව ගැන යමක් කියනවා නම්, කාලාග්නි නවකතාව බොහෝ කාලයක් තිස්සේ මගේ අතින් ලියවෙමින් තිබිච්ච නවකතාවක්. මේ නවකතාව තුළ ඇත්තටම ගැබ් වෙන්නේ මගේ සිතේ සමාජයේ දෙස බලා සිටීමෙන් ඇති වෙච්ච කම්පනය. මේක සැබෑ කම්පනයක්. මේ කම්පනය කෙසේ හෝ ලිවිය යුතුයි කියන අදහස මගේ හිතේ තිබුණා. ඒ අනුව තමයි කාලාග්නි කියන නවකතාව ලියවෙන්නේ. කාලාග්නි ලිවීම විශේෂ අභියෝගයක් වගේ හැඟීමක් මගේ හිතේ තිබුණා. බොහෝ අය මේ පිළිබඳ මට බොහෝ අදහස් දක්වලා තිබුණා මේ ගැන පරිස්සම් වෙන්න කියලා. නමුත් මට සිතුණා යම්කිසි ලේඛකයෙක් අතින් යම්කිසි යුතුකමක් විය යුතුයි අපේ සමාජය වෙනුවෙන්. ඒ වෙනුවෙන් තමයි මම කාලාග්නි ලිව්වේ කියන එක මට කියන්නට පුළුවන්.
ඔව්, දැන් අපි මේ ජගත් ඔබව දන්නවා, අපගේ අනිකුත් ප්‍රාන්තවාසීනුත් ඔබව දන්නවා, සන්නස පුවත්පතේ ඔබ කතරුමල්ලේට සම්බන්ධ වෙලා සිටින පුද්ගලෙක් විදිහට ඔබගේ නිර්මාණ සහ නවකතා ඔවුන් කියවනවා. නිරාශ, ඔබ පිළිබඳවත් දන්න, ඔබත් කවි කොටසක් ඉදිරිපත් කරනවා සන්නස පුවත්පතට. නමුත් මාලෙන් බණ්ඩාර කපුවත් පිළිබඳව මම ටිකක් අපගේ අනිකුත් ප්‍රාන්තවාසීන්ට හඳුන්වා දෙන්නට කැමැති. මාලෙන්ගේ මේ දෙවන කාව්‍ය ග්‍රන්ථයේ විදිහට තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ අඟුණමල් මේ හයිකු කාව්‍ය ග්‍රන්ථය. මම කැමතියි මාලෙන් ඔබ මේ ලංකාවේ මොකද කියලා දැනගන්න. මේ වගේ නිර්මාණකර්තාව වෙන වෙලෙදිලා හිටියද?
ඇත්තටම මම අවුරුදු 14කට පස්සේ තමයි අඟුණමල් ප්‍රකාශ කරන්නේ. මොකද විශාල දිගු ඉන්දියාවකින් තමයි අතර මම හිටියේ කවිය සම්බන්ධයෙන්. මොකද ලියන්න ඕනේ කවිය, නමුත් ඒ ලියන්න අවශ්‍ය වටපිටාව අපේ තුලින්ම නැගින්න ඕනේ. ඒක නිසා මට හිතෙන්නේ අවුරුදු 14ක් වගේ දිගු කාලයක් එක්ක සමහරට යම්කිසි අරගලයක් මා තුලම ඇති වුණා. ඒ වගේ දිගු බලාපොරොත්තුක නිහිරියාවක් එක්ක තමයි අතර මේ අඟුණමල් කියන කාව්‍ය සංග්‍රහය ලියවෙන්නේ මා අතින්.
එතකොට මේ මාලෙන් ඔබ මේ කිව්වා ඔබගේ දෙවන කාව්‍ය ග්‍රන්ථය කියලා. මොකද්ද පළවෙනි කාව්‍ය ග්‍රන්ථය?
ඇත්තටම පළවෙනි කාව්‍ය සංග්‍රහය අනුර බණ්ඩාර හේරත් සහ මම කරපු හදපැල්ලම කියන කාව්‍ය කෘතිය. ඒ පිළිබඳත් මට විවේචන, මගේ කාව්‍ය පිළිබඳ මට ස්වයං විවේචනයක් තියෙනවා. ඒ ගිය කාව්‍ය මාර්ගයේ කොච්චර දුරට නිවැරදිද කියලා මට මා විසින්ම මා ප්‍රශ්න කරනවා. ඒ ආපසු හැරීම පැලීමත් එක්කම තමයි මම නව ප්‍රවේශයක් විදියට මේ අඟුණමල් කියන කාව්‍ය ප්‍රකාශයට පත් කරන්නේ.
ජගත්, මම ඔබගේ මේ වියෝලිය දරාගත් මිනිසා කාව්‍ය ග්‍රන්ථයට යොමු වෙන කැමැති. ඇත්තටම මෙහි කවි කියවට පස්සේ මට තේරුණේ සමාජයේ සිදුවන යම් යම් දෑ පිළිබඳව විශාල සංවේදීතාවක් ඔබ තුළ හටගෙන, ඒ සංවේදීතාව බොහොම ආවේගශීලීව එක්තරා අන්දමකින් ප්‍රකාශයට පත් කළ තියෙනවා කියලා මේ කවිය හරහා. සමාජයේ විනිවිද දකින බොහෝ කාව්‍යයන් මෙහි තියෙනවා. ඔබගේ ඇත්තටම අභිලාෂය වුණේ මොකක්ද මේ වියෝලිය දරාගත් මිනිසා හරහා?
ඇත්තටම මාලන් කිව වගේ කවි ලියන්නට බෑ, කවි ලියවෙන්නට ඕනේ කියන කාරණේ මම එකඟ වෙනවා. නමුත් ඒ ලියවීම සඳහා යම් පෙළඹවීමක් අපතුලින් නැතිවිය යුතුයි. ඒ පෙළඹවීම ඇති වෙන්නේ අපි සමාජයේ හෝ අපි අත්දකින දේ තුළින් අපේ සිතේ ඇතිවන කම්පනය මතයි. අපි කොයිතරම් යම්කිසි සිදුවීමකින් කම්පනයට පත් වෙනවාද කියන කාරණය තමයි වැදගත් වෙන්නේ. එතකොට ඒ කම්පනය තමයි අපි වචනවලට පෙරලන්නේ. ඒ නිසා පසුගිය කාලයේ පුරාවටම මගේ සිතේ ඇතිවිච්ච කම්පනය තමයි මේ කවිපතේ සටහන් වෙන්නේ. මොනියම් හෝ ආකාරයකින් අපේ සංවේදනය තමයි මේ වචන වලට පෙරලෙන්නේ.
හොඳම උදාහරණයක් මම දකිනවා මේ ඔබගේ වියෝලිය දරාගත් මිනිසා කාව්‍ය ග්‍රන්ථයේ රතුපස්වල අම්මා කියන කාව්‍ය ග්‍රන්ථය. ඇත්තටම එය තමයි මගේ හදවත වඩාත් සංවේදී කරපු කාව්‍ය මට අනුරූපීව 31 වෙනි පිටුව ඇතුළත් වෙන්නේ. මේ රතුපස්වල සිදුවීම් පිළිබඳව ඔබට අමතුවෙන් කියන්නට අනවශ්‍යයි කියලා මා විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේදී මේ වතුර ප්‍රශ්නයක් මූලික කරගෙන සිදුවුණු මේ සිදුවීම බොහෝ දෙනෙකු තුළ කම්පනයක් සහ මතකයක් ඉතුරු කරපු සිදුවීමක්. පොඩ්ඩක් ඒ කවිය ගැනත් සඳහනක් කළොත් ඉතාම වටිනවා කියලා මා විශ්වාස කරනවා. ගිම්හානේ නොවේ හැමදාම මේ වගේ, සන්තානේ ගින්න කිසිදාක නිම නොවේ, කැන්දාන මපුතු ගිය දිනෙත් අද වගේ, මන් තාම හිටියත් ඒ කින්දරෙන් හද දැවේ, සන්තානම් මෑණියනි සත්තකයි මේ බස, ඇහුවානම් කියන්නේ ඇත්තමයි මා පුත, මන්දාරම් අහස හැඬුදාක කළු කර බින්දේ ඇයි ගිනි අවිය පුංචි සුදු මලකට, රටක් අල්ලන්න ගියේ නැහෙනවම පුතා, හිතක් පපුවක් නොතිබුණේද නිල ඇඳුම් යට වසා, අනක් රජ මුවින් පිට වුණත් ඒ අසා, තවත් නම් නොම කරනු පව් මවුන් සිත් නසා, නිතර බැලූ පාඩම් පොත් කන්දක්ය, සතර අතම මගේ පුතුගේ නිල් ඇසය, කොඳුර කොඳුර පැතිරෙන එක රහසක්ය, වතුර ටිකක් ඉල්ලපු එක වරදක්ය. හරිම සංවේදී සංවේදනා දනවන කවි කීපයක් තියෙන ඔබගේ කාව්‍ය ග්‍රන්ථයේ. පිළිලයක් සපත්තු දෙක වගේ කවි, ඉටිපන්දමක් අරන් එන්න කියන කවි අපිට මතක් වෙනවා මේ අපගේ වාර්ගික යුද්ධයේ ඇතැම් සංදිස්ථාන. දැන් මේ වගේ මේ ඔබගේ කවියේ මේ සමාජය පිළිබඳව සංවේදී වුණු ස්ථාන වගේම ජගත් අපි දකින නව්‍යකරණයට ලක්ුණු අවස්ථාත් ඔබ යම් යම් අලුත් අදහස් සහ වචන එකතු කරලා තියෙන මේ කාව්‍ය ග්‍රන්ථයේ. මේ ආගමනය වගේ කවි පන්තියක් ගත්තොතින් අපි දකින මේ මැක්ඩොනල්ඩ් වගේ වචන ඔබ ඉදිරිපත් කරලා තියෙන, ඕස්ට්‍රේලියාවට පුරුදු මේ ඉංග්‍රීසි වචන ඔබ කෙලින්ම කවියට අරගෙන තියෙනවා. දැන් එතකොට අපි නිරාශගේ කාව්‍ය ග්‍රන්ථයේත් අපි දකින මැරලින් මොන්රෝන ඔබ සහ මම කියන ග්‍රන්ථයේ බොහෝ අවස්ථාවන් වලදී අලුත් වචන පාවිච්චි කරලා තිබුණා. දැන් ඔය චීන කෙල්ලන් වගේ අපි කවි පන්තියක් ගත්තොතින් ඔබ සෙල්ෆි දඬු වගේ වචන පාවිච්චි කරලා තිබුණා. තව බොහොමයක් වචන තියෙනවා. රිසෙප්ෂනිස්ට් කියන වචන එහෙමම අරගෙන තිබුණා. දැන් මේ වගේ මේ කාව්‍ය මේ නව්‍යකරණයට ලක් වෙද්දි මේ අලුත් වචන භාවිතය පිළිබඳව ඔබට මොකද හිතෙන්නේ ජගත් සහ නිරාශ?
මෙහෙමයි, මත තියෙනවා සමහර වචන කාව්‍ය වලට පාවිච්චි කරන්නට බෑ කියන වචන. මොකද ඒව කාව්‍යෝක්ෂිත වචන නෙමෙයි, කාව්‍ය වලට ගැළපෙන මේ සුනම්ය වචන නෙමෙයි. නමුත් මේ වචන පාවිච්චි කරන්නට පුළුවන් කවියේ අවස්ථාවට උචිත නම්, කවියට ගැළපෙනවා නම්, කියන අදහස තීව්‍ර වෙනවා නම්. මේ වචන මේ වගේ වචන බොහෝ විට විවිධ අවස්ථාවලදී අපි ප්‍රවීණ කවියන් පවා පාවිච්චි කරලා තිබෙන හැටි අපි දකිනවා. විශේෂයෙන් රත්න ශ්‍රී විජේසිංහ වගේ කවියෙක් ගත්තොත් ඔහු ට්‍රැක්ටරය මෙෂිම වගේ වචන අවශ්‍ය තැන්වලදී පාවිච්චි කරලා තිනවා. වැදගත් වෙන්නේ මේ වචනය කොයිතරම් දුරට මේ කවියේ අදහස තීව්‍ර කරන්නට ගැළපෙනවාද කියන කාරණයයි.
නිරාශ ඔබට මොකද හිතෙන්නේ? ඔබ බොහොමයක් මේ සංස්කෘතිය පාවිච්චි කරන ඔබගේ මේ කවිවල.
ඇත්තටම දිරුක්ෂි මම ජගත් කියපු කරුණුත් එක්ක එකඟ වෙනවා. මොකද මේ කාව්‍ය නව්‍යකරණයට පත් වෙද්දී හෝ අපි තියෙන අත්දැකීමක් ඒ පරිසරයට ස්ථානයට අදාළව ලියද්දී අපි අලුත් වචන කියලා එක බලෙන් යොදන්න යන්නේ නැහැ. කියන්නේ ඖචිත්‍ය කියන දේ සලකලා තමයි මේ වචන ඒ වෙනුවෙන් යොදාගන්නේ. කියන්නේ අපිට දැන් පහුගිය කාලේ පුරාවටම අපි දැක්කෝ ගුණදාස අමරසේකර වගේ විද්වතෙක් හදබසක් ගැන මේ වාද විවාද කරනවා. අපිට කවි ලියන්න වෙනම භාෂාවක් තියෙනවා කියලා මම ඒකට එකඟ නැහැ. මොකද මම හිතනවා ඒ සන්දර්භයේ විසින් ඉල්ලා සිටින වචන යොදාගන්න අපි පැකිලෙන්න අවශ්‍යතාවක් නැහැ කියලා. එතකොට ඒක අපිට අවශ්‍ය දේ ඒ අයුරින්ම කිසිම කැඩීමකින් තොරව පාඨකයාට ලබා දෙන්න පුළුවන් වෙන්නේ ඒ විදිහටම යොදා ගත්තොත් තමයි. ඉතින් මම ජගත් කියන දෙයට එකඟ වෙමින් මම ඒ කාර්යාවේ නියලමින් සිටිනවා මේ ඖචිත්‍ය ගැන සලකමි.
ඔව් අපි ඔබට ආරාධනා කරන අපගේ වෙබ් අඩවියට යන්න. දැන් මේ නිරාශගේ මැරලින් මොන්රෝ ඔබ සහ මම කියන කාව්‍ය ග්‍රන්ථය පිළිබඳව අපි සම්පූර්ණයෙන්ම විමර්ශනය කෙදුනා පෙබරවාරි මාසේ. ඔබට පුළුවන් අපගේ වෙබ් අඩවියට යන්න sbs.com.au/sinhalese ගිහලා පුවත් සහ විශේෂාංග කියලා පුංචි කොටසක් තියෙනවා අපගේ වෙබ් අඩවියේ උඩින්ම. එතනට ඔබ ඇතුළු වුණත් එහෙම ඔබට පුළුවන් පෙබරවාරි මාසේ නිරාශගේ මේ සාකච්ඡාවට සමන් දීලා මේ ග්‍රන්ථය පිළිබඳවත් අවබෝධයකින් යුක්තව මේ ජූනි මාසේ 5 වෙනිදා තියෙන මේ පොත්දොරට වැඩමුට එකතු වෙන්න. දැන් නිරාශ ඔබ ගොඩක් වෙලාවට මේ ඔබගේ කවිය සහ ජගත්ගේ කවිය පිළිබඳව මම දැක්ක පොඩි වෙනසක් තමයි ඔබගේ කවියේ මේ කවි ආඛ්‍යානයේ හරිම තරුණයි. ඔබගේ හැඟීම් හරි තරුණයි කියනක කියවන ඕන කෙනෙකුට තේරෙනවා. නමුත් ජගත්ගේ හැඟීම් තරුණමත් නැහැ. ටිකක් ඊට වඩා වෙනස්. ඔබ මොකද දකින්නේ ඇත්තටම? ඔබ තරුණ කවියෙක්, ඔබ තරුණ පුද්ගලෙක් තාම. එතකොට මේ කවියට මේ දේවල් කොහොමද ඔබ මේ ඇඳාගන්නේ? ඔබගේ තාරුණ්‍ය, ඔබට දැනෙන හැඟීම්, වියපත් කෙනෙකුට දැනෙන හැඟීම්, ඒ අතර තියෙන වෙනස කොහොමද කවියත් එක්ක ඔබ ගල්පන්නේ?
ඇත්තටම ඒක දිල්රුක්ෂි මම හිතාමතා කරන දෙයක් නෙවෙයි. මම දැනුවත් ඒක අනිච්චානුගව සිදුවන දෙයක් වෙන්න පුළුවන්. මොකද අපි ලබා සිටින අත්දැකීම් සහ අපි පරිසරයේ දකින දේවලුත් එක්ක ඒක එන්න පුළුවන්. තව අපි ජීවිතේ පරිණතය ලබනකොට අපේ සමහර විට භාෂාව හෝ අත්දැකීම් පරිණතියක් ලබන්න පුළුවන්. නමුත් මම හිතන්නේ ඒක සම්පූර්ණයෙන්ම රඳා පවතිනවා කියවන කෙනා මත. ඒ කියන්නේ කවියක තියෙන පේන්නට තියෙන තාරුණ්‍ය හෝ වියපත් බව හෝ ඒක කවිය විසින් ඉල්ලා සන්දර්භය මතම රඳා පවතින සමහර වෙලාවට. ඒ කියන්නේ වයසට ගිය වියපත් කෙනෙක්ගේ ඇසින් වුණත් මට දෙයක් දකින්න විදියක් වෙන කෙනෙක්ගේ අත්දැකීමක් ලියනකොට මම ඒ වෙලාවට ඒ විදියට නම්‍යශීලී වෙනවා ලියද්දි. ඉතින් ඒක මම හිතන්නේ සම්පූර්ණයෙන්ම කියවන කෙනා මත රඳා පවතින දෙයක්, හිතාමතා කරන දෙයක් නෙවෙයි.
මේ පිළිබඳව ලොකු සංවාදයකට අපිට එදාට අහන්නට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. මාලන්, මම ඔබට යොමු වෙන්න කැමතියි මේ ඔබගේ අඟුනමල් කියන මේ කාව්‍ය ග්‍රන්ථයේ මේ ඇත්තටම හයිකු කවි. හයිකු කවි කියන මේ සම්ප්‍රදායත් අපි අතර මීට කලින් අපේ වැඩසටහනවල කතා බහ කළත් නැහැ. නමුත් ඉදිරියේදී ඔබේ ග්‍රන්ථය පිළිබඳව අපි සාහිත්‍ය සම්භාෂණ අපේ වැඩසටහනෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. අපගේ මේ ශ්‍රාවකයන්ට පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න පුළුවන්ද මේ හයිකු කවි සම්ප්‍රදාය පිළිබඳව?
ඇමරිකන් කවියෙක් කියලා තියෙනවා, අපිට හයිකු කවි ලියන්න බෑ, අපිට පුළුවන්නේ හයිකු කවියේ හදවත ගැනීමට පමණයි කියලා. ඇත්තටම හයිකු කවිය කියන්නේම සබහාදහම සහ මිනිසා අතර ඇති අවියෝජනීය සම්බන්ධය. මොකද සබහාදහම සහ මිනිසා කියලා දෙදෙනෙක් නෑ. සබහාදහමේම කොටසක් තමයි මිනිසා කියලා තමයි ඔවුන් හඳුනන්නේ. එෙහිදී ඔවුන් සබහාදහමේ සිදුවන ගසකින් කොළයක් වැටීම, දියකට ගෙම්බික් පැනීම ආදී මේ ඉතාමත් සියුම් සංසිද්ධීන් ඔවුන් නිර්මාණකරණයට යොදා ගන්නවා. එෙහිදී ඔවුන් අපේක්ෂා කරේ ඒ සිද්ධිය ඉක්මවා යන අර්ථයක් ඒ කවියෙන් මතු කර ගැනීමට. ගසකින් කොළයක් වැටීම, ඇත්තටම ඒක හුදු ගසකින් කොළයක් වැටීම නෙමෙයි, එතනින් එහා ගිය ජීවිතයේ අනියත, ජීවිතයේ මරණය, ඒ වගේ සිද්ධියක් මතු කරලීමට තමයි ඔවුන් හැම වෙලාවටම උත්සාහ කරේ. ඔවුන් හැම වෙලාවෙම උත්සාහ කරේ එකක් කියමින් තව එකක් කීමටයි, එකක් හඟවමින් වෙන එකක් හැඟවීමටයි හයිකු කවියා උත්සාහ කරේ. විශේෂයෙන්ම අපිට අමතක කරන්නට බෑ අපේ මහා කාව්‍ය සම්ප්‍රදායක් විදිහට තිබ්බ සීගිරි කවිය. එයත් ෂණිකව ලියවුණු කවියා විසින් සැලසුම් සහගත නොකර ඒ අවස්ථාවේ ලියවුණු කවි තමයි සීගිරි කවිය. ඒක නිසා ඔය කවි පොතට ඇත්තටම මට ආභාෂය ලැබෙන්නේ ඒ හයිකු කවියේ සහ සීගිරි කවියේ තුලින් මතුවෙච්ච කිසියම් හැඟීමක් මම මගේ හැඟීම් හරහා මම ප්‍රකාශ කිරීමකට ගත් උත්සාහයක් තමයි අඟුණමල්ලරා ප්‍රකාශිත වෙලා තියෙන්නේ.
අපි උදාහරණයක් දෙකක් කිව්වත් එහෙම ඔබගේ අඟුණමල් ග්‍රන්ථයේ 27 වෙනි පිටුවේ තියෙනවා ගෙවුණු ලාජම කියයි එසවණු වාර කරන කෙවිත. අපි ගියොත් 40 වෙනි පිටුවට ඇවිත කෙන ඇවිත් එහා වත්තේ වැට මගේ ගේ ළඟටම. මොකද්ද මේ කියන්නේ කියලා අපි කාටත් තේරෙනවා. දැවි දැවි දැල්ලටම ඇදෙන පළඟැටිය නිවන් නැත පහන 41 කවිය. දැන් ඇත්තටම මේ වගේ කාව්‍ය සම්ප්‍රදායක් අනුගමනය කිරීමේදී මේ හයිකෝ ආභාෂය ලබාගෙන කාව්‍ය නිර්මාණය කිරීමේදී කවියට ඇත්තටම කොයිතරම් අභියෝගයක් දේක මේ වචන කීපයකින් ලොකු අදහසක් ප්‍රකාශ කිරීම.
පොදුවේ කවියට තිබෙන අභියෝගය තමයි මේ අපි කොහොමද මේ වචන අපි යොදා ගන්නා නිර්මාණයට භාවිතා කරන්නේ කියන එක. බටහිර කවියෙක් සහ විචාරකයෙක් වන කොල්ඩ්‍රිච් කියලා තියෙනවා හොඳම වචන හොඳම ආකාරයකින් භාවිතා කිරීම තමයි කවිය කියන්නේ. වචන ගොඩක් කවියට ඇතුල් කිරීම කවිය නෙවෙයි. ඉතාමත් සීමා සහිත වචන අර්ථය ප්‍රතිනිර්මාණය කිරීමට සඳහා යොදා ගැනීමම තමයි කවියා විසින් කළ යුතු වන්නේ. ඒ ඉතාමත් අපහසු කාර්යයක්. කවිය විදිහට හැම වෙලාවෙම අපි පරාජයටපත් වෙන්නේ කවි ලිවීම තුළ. ඒ කියන්නේ කවිය ඒ තරම් අපහසු කාර්යයක් කවිය ලියන්නට අපහසු කාර්යයක් විශේෂයෙන්ම ඇත්තටම ওই කවිය ලිවීමේදී මට මූලිකවම වශයෙන්ම බලපෑවේ ආසන්නත මෙහෙතුණේ ආර්යවංශ රණවීර සහ නන්දන වීරසිංහ කවින් දෙපළ තුම්පෙති හතර පස්පෙති කියලා ওই ආකාරයෙම පොතක් කළා. ඉතාමත් ආසන්නතම උත්තේජකය තමයි ඕක. ඊට පස්සේ මගේ ජීවිතයේම තුලින් පැන නැගිච්ච ඒ මහා සංසිද්ධීන් සමහරලාට මම උත්සාහ කරා ඉතාමත් සීමිත මසුරුකමින් යොදාගත් වචන භාවිතා කරමින් ඒ ජීවිතය කියන්නට. මම හිතන්නේ ඒ ජීවිතේ ප්‍රකාශ කිරීමක් තමයි ඇත්තටම අඟුණමල් හරහා මම කරලා තියෙන්නේ.
හොඳයි, එහෙමනම් අපිට තව එක ග්‍රන්ථයක් තියෙනවා මේ තිදෙනෙක් එකතු වෙලා කාව්‍ය ග්‍රන්ථ තුනක් සහ නවකතාවක් කලෙලි බහිනවා. මේක සුවිශේෂ අවස්ථාවක් මෙල්බන් වාසී අපටත්. ඉතින් මෙල්බන් වාසී අපේ හිතවතුන්ට පුළුවන් ජූනි මාසයේ 5 වෙනිදා මේ වැඩසටහනට සම්බන්ධ වුණොතින් මේ කවිය පිළිබඳවත් නවකතා පිළිබඳවත් අපුරු සංවාදයක දෙන්න. මා කැමති නිරාශ ජගත් මාලෙන් ඔබ තිදෙනාගෙම දැනගන්න එදාට සිදුවෙන වැඩසටහන පිළිබඳවත්.
ජූනි 5 වෙනිදා කීස්බරෝහි චැන්ඩ්ලර් කොමියුනිටි සෙන්ටර් හිදී සවස 2:30ට අපි මේ පොත් හතර එලි දක්වනවා. විශේෂයෙන් අපි කැමති අපේ පොත් ගැන කතා කරන්නට, අපේ පොත් ගැන, අපේ කවි ගැන ඔබ කියන දේ නැත්නම් අපේ ශ්‍රාවකයන්, අපේ පාඨකයන් කියන දේ දැනගන්නට අපි කැමතියි. ඒ නිසා තමයි මේ සැන්දෑව සූදානම් කරන්නේ. සහභාගී වෙලා අපිත් එක්ක අදහස් වමාරු කරගන්නට කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ.
ඔව්, එතකොට දැන් නිරාශ අපි ගත්තොත් එහෙම මෙහි සිටිනවා මේ ඔබ වැනි වූ වයසේ පසු වෙන තවත් බොහෝ තරුණ නිර්මාණකරුවන්. ඔවුන්ට කොයි වගේ අස්වැසිල්ලක් වේවිද එදා මේ වැඩසටහන?
ඇත්තටම දිල්රුක්ෂි, මේක මේ විශේෂම අත්දැකීමක් වෙයි. මොකද එක පොතක් වෙනුවට පොත් තුනක්ම, විශේෂයෙන් කවි පොත් තුනක් ගැන අපි කතා කරනවා. ඉතින් අපි හිතන් ඉන්නවා අපේ නිර්මාණ කියවීමේ සැඳෑවක් තියන්න, ඒවා ගැන වෙන වෙනම කතා කරන්න, රසවිඳින්න. ඉතින් කවියට ආදරය කරන, සාහිත්‍යයට ආදරය කරන තරුණ මහලු වැඩිහිටි හැමෝට මේක සුවිශේෂී අත්දැකීමක් වෙයි. මොකද විවිධ ශානර තුනක තිදෙනෙක්ගේ නිර්මාණ රසවිඳින්න, කියන ඒකාකාරී නොවන විවිධත්වයකින් යුතු සැඳෑවක් වෙයි කියලා මම හිතෙනවා. ඒක ගොඩාත්ම සාහිත්‍යමය වශයෙන් ඒගොල්ලොන්ට හැමෝටම විඳින්න පුළුවන් සැන්දෑවක් වෙයි කියලා මට හිතෙනවා.
ඔව්, අපේ කාල වේලාවත් එක්ක බැලුවාම අපි මං හිතනවා ඉතාමත්ම උචිතයි කියලා අපි මේ ජූනි 5 වෙනිදා සිදුවන මේ වැඩසටහනේ කවි පොත් තුනට අමතරව තියෙන එකම එක මේ නවකතා පිළිබඳවත් කතා බහ කරන්න. ජගත් මේ ඔබගේ නවකතා ශෛලීන් පිළිබඳව ප්‍රජා පුවත්පත් තරහා අපේ ජනතාවට යම් කිසි වූ අවබෝධයක් තියෙනවා නවකතාවට ප්‍රිය කරන අයට. නමුත් කාලාග්නි නවකතාව මං හිතන්නේ ඔබ අතින් මීට පෙර නිර්මාණය නොවුණු වෙනත්ම කතා ආරක් ගත්ත නවකතාවක්. මා කැමැති කාලාග්නි පිළිබඳවත් කෙටි විස්තරයකේ දෙන්න.
දිලුක්ෂ, ඇත්තටම කාලාග්නි ලියන්න පටන් ගන්න කාලේ ඉඳලා මගේ හිතේ යම්කිසි අදහසක් තිබුණා, යම්කිසි වෙනසක් කරගත යුතුයි මම යන ගමන කියන එක. අපි ලියමින් හිටි දේවල් සහ සමාජයේ වෙමින් තිබෙන දේවල් අතර පරස්පරය පිළිබඳව කල්පනා කරන්නට මම හැම විටම උත්සාහ කළා. ඉතින් ඇත්තටම කාලාග්නි ලිවීමේදී මම උත්සාහ කළේ සමාජයේ මා දකින මා තිදින දේවල්. මට තිබිච්ච හැමතිස්සෙම මම කලිනුත් කී වගේ තිබිච්ච ප්‍රශ්නේ තමයි, ඇයි මේ අපට දැනෙන සංවේදනය, ඇයි අපට මේ දැනෙන වේදනාව, ඇයි අපේ හිතේ ඇතිවෙන මේ කම්පනය අපේ සමාජයේ බොහෝ අය තුළ ඇති නොවෙන්නේ කියන කාරණේ. මේ දේවල් වලට කම්පනය නොවනවා නම් මේ සමාජයේ සංවේදනය පිළිබඳ, මේ සමාජය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ තමයි මට නගන්නට ඕනුනේ. ඇයි අපි අපටම වෙනකන් ඉන්නට ඕනේද ඒක දැනෙන්නට? වෙන කෙනෙකුට වෙන කම්පනයක්, වෙන කෙනෙකුට වෙන අකරතැබ්බයක්, වෙන කෙනෙකුට වෙන අකටයුත්තක් අපට දැනෙන්නේ නැද්ද කියන කාරණේ. ඉතින් ඒ නිසා ඒ අනුව ඇති වෙච්ච කම්පනය තමයි කාලාග්නි නවකතාව තුළ මම වචනවලට හරවන්නට උත්සාහ කළේ. මන් දන්නේ මගේ උත්සාහය කොයිතරම් දුරට සාර්ථකයිද කියලා. මම බලාපොරොත්තු වෙනවා මගේ පාඨකයන් දක්වන අදහස් වලට අහුම්කම් දෙන්නට.
ඔව්, මේ ඔබගේ කාලාග්නි නවකතාවේ 59 වෙනි පිටුවේ තියෙන ඔබගේ මේ කතා නායකයා විදුල මොනිසිංහ රැඩිකල් වාදී සිනමාවේදියා ගිහිල්ලා Tamange සිනමා නිර්මාණයට අදාළ සම්පත්දායකයෙකු මූල්‍ය අනුග්‍රාහකයෙකු හොයාගන්න ගිය ගමනේදී එක්කෙනෙක් කියන මේ ඇයි මේ වගේ සමාජයේ සිල්ලර කාලනා පිළිබඳව කතා බහ කරන්නේ වෙන දෙයක් කතා කරන්නේ නැද්ද කියලා. දැන් ඔබ ඔබගේ අදහසත් එක්ක ඒ කතාවේ තියෙන අන්තර්ගතය ඇතැම් තැනුත් බොහොම සමපාත වෙනවා. සමාජයේ විශ්ලේෂණයට බඳුන් කරන කාරණා, ඒ වගේම සමාජයේ ඇතැම් වෙලාවට අපි ජනතාවගේ අවධානය යොමු කළ යුතු තැන්, නවකතාවක් කරහා පාඨකයාට සමීප කිරීමේදී ලේඛකයා කොයි වගේ අභියෝගයකට ජගත් මුහුණ දෙන්නේ?
ඔව්, මේ කාරණ දේවල් වල ජනතාවගේ අවධානය යොමු කිරීම තමයි මගේ අරමුණ. ඉතින් සිදුවීම් සොයා ගැනීමේදී මේ සිදුවීම් වචන වලට පෙරලා ගැනීමේදී බොහෝ අභියෝග තිබෙනවා. අපි මේ ජීවත්වන සමාජයේ බොහෝ අභියෝග තුලින් තමයි මේ වගේ දෙයක් ලියන්නට වන්නේ.
ඔව්, දැන් ඔබේ මේ බොහොම සංවේදනා ගෙන දෙන චරිත කිහිපයක්, මේ විදුල මුනිසිංහ ප්‍රධාන චරිතය, ඔහුගේ සහායිකාව නිරාෂා, එතකොට මදාරා පිළිබඳව කතා බහ කරද්දී විශ්වවිද්‍යාල සංස්කෘතිය තුළ සිදුවන විශාල ඛේදවාචකයක් ඔබ ගෙනහැරපානවා. මේවා ඇත්තටම ඔබට මේ ඇත්තටම සමාජයෙන් අහන්නට ලැබුණ අත්දැකීම්ද, නැත්නම් ඔබ ප්‍රතිනිර්මාණය කරපු චරිතද?
මේ සියලුම මේ පොතේ ඇතුළත් වන සියලුම කරුණු මා සමාජයෙන් අත්විඳපු දේවල්. මේ බොහෝ දේවල් සාකච්ඡා වෙන්නේ නැහැ දිල්රුක්ෂි. බොහෝ දේවල් පාපිසයට හංගලා තියෙන්නේ. බොහෝ කෙනෙක් විවෘතව කතා කරන්නේ නැති දේවල් තිබෙනවා. මේ විඳගත් දේවල් තමයි මා මේ ප්‍රතිනිර්මාණය කරන්නේ. ඒ නිසා මේ පිළිබඳව මට කිසිම සැකයක් නැහැ. මේවා වෙන්න පුළුවන්ද වෙන්න බැරිද කියන කාරණේ. මොකද මේ දේවල් වෙනවා මේ සමාජේ. මේ සමාජේ මේ දේවල් වෙලා තිබෙනවා. ඒ නිසා මා නිර්මාණය කරපු ඒ සිදුවීම් සියල්ලම පිළිබඳව දැඩි විශ්වාසයක් මගේ හිතේ තියෙනවා.
මං හිතනවා ජගත්, මොකද මේ ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකික පිරිස බොහොම උගත් පිරිසක්. බොහෝ දෙනෙක් මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් අරගෙන තමන්ට අවශ්‍ය දැනුම ශ්‍රී ලංකාවෙන් ලබාගෙන මෙහිට පැමිණෙන පිරිසක්. ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබපු අයට මේ පොතේ සඳහන් වන දේවලුත් ඇත්තටම ප්‍රායෝගිකව අහන්න දකින්න ලැබිච්ච දේවල් වෙන්න ඇති. මම එහෙමනම් ආරාධනා කරන ඔබ තිදෙනාටම යම් කිසි අදහසක් අවසාන වශයෙන් කියන්නට තියෙනවා නම් මේ පොත් හතර තිදෙනෙක් එකතුව දොරට වැඩිමේ ඔලුල පිළිබඳව අවසාන වශයෙන් අපේ ශ්‍රාවකයාට යමක්. මාලේ,
ඇත්තටම මෙම පොත් තුන එලි දැක්වීම මට හිතෙන්නේ ඒක මගේ ජීවිතේ මා ලැබූ වාග්යක් කියලා. මොකද විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ප්‍රවීණ මාධ්‍යවේදියෙක් වෙන ජගත් එදිරිසිංහ සහෝදරයා සහ නිරාෂ තරුණ කවියා සමග එකට එකතු වෙලා මේ විදිහේ පොත් තුනක් එලි දැක්වීමම ඇත්තටම මේ ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් වේවි. ඒ වගේම මේක ඇත්තටම හුදු දේශන මට්ටමින් තියෙන පොත් එලිදැක්වීමක් නෙවෙයි, එතනින් එහා ගිය යම්කිසි වෙනසක් කරන්නට උත්සාහ කරන පොත් එලිදැක්වීමක්. එම නිසා මා ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා සියලුම මෙල්බන් වාසී අපේ ශ්‍රී ලාංකික අයට මේ අවස්ථාවට පැමිණිලා ඒ හරහා ඔබට යම්කිසි රස වින්දනයක් ලබා ගැනීමට මේ අවස්ථාවට පැමිණෙන ලෙස.
දැන් යම්කිසි කෙනෙකුට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න කැමති නම් කාට හරි කතා කරන්නත් අවස්ථාවක් තියෙනවද?
ඔව්, යම් කිසි කෙනෙකුට මේ අවස්ථාව පිළිබඳ විස්තර දැනගන්නට අවශ්‍ය නම් මගේ දුරකථනය 04-33-438-535 කතා කරන්නට පුළුවන්.
හොඳයි, එහෙනම් අද මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු ලේඛක පිරිසට ස්තුතිවන්ත වෙනවා. ජගත් ජේදරිසිංහ, මාලන් බණ්ඩාර කපුවත්ත, නිරාෂ ගුණසේකර, මේ ප්‍රයාමය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා SBS සිංහල ගුවන්විදුලි වෙනුවෙන් මා ඉතිසින් ප්‍රාර්ථනා කරනවා.
මේ අවස්ථාව ලබා දුන්න ඇත්තටම ඔබට බොහොමින් ස්තුතිවන්ත වෙනවා.
ස්තුති. SBS සිංහල වෙබ් අඩවිය කාලීන තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහස සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.